ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් වෙලා තියෙනවා.
කාලීන කරුණු කිහිපයක් පිළිබඳව රජයේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිත්වා සුලිකුණාටුව තුළින් අපේ රටේ නිර්මාණය වුණු මහා ව්‍යසනය තුළ අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදු වෙලා තිබෙනවා. රාජ්‍ය පාර්ශ්වයේ බොහෝ දෙනා කුමන කාරණාවක් කිව්වත් ඇත්ත වශයෙන්ම අපේ රටට මේ පාඩුව මගහරවාගෙන එයින් ඔබට ශීඝ්‍රගාමීව අපිට ධනාත්මක ඉදිරියකට යන්නට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ආධාර සමුළුවක වැදගත්කම මම නැවත නැවතත් පෙන්වලා දෙන්න කැමතියි. අපිට පේනවා මේ ආධාරක සමුළුව ගැන කතා කරනකොට පුන පුනාම ආණ්ඩු පාර්ශ්වය මේ ගැන වැඩිය තැකීමක් නැහැ. මම මතක් කරන්න කැමති World Bank එක කරපු Global Rapid Post Disaster Damage Estimation එක. ඒ කියන්නේ පශ්චාත් සුලිකුණාටු ආපදාවෙන් නිර්මාණය වුණු පිරිවැ යටිතල පහසුකම් වලින් විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 4.1යි. උදේ පොඩ හොයලා බලන්න දැනට අපේ රටට කොපමණ ආධාර ණය මුළු ගණන කොපමණද? තාම ඇමරිකන් ඩොලර් බිලියනයකට ආසන්නයි. මම මේ කතා කරන්නේ යටිතල පහසුකම් ගැන පමණක්. එතකොට ජීවනෝපාය, තමන්ගේ කඩා වැටෙනු කර්මාන්ත, තමන්ගේ වෘත්තිය, එනිසා විශාල මුදලක් අපිට අවශ්‍ය වෙනවා. එනිසා රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා එක පැත්තකින් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ඒ පොරොන්දු අට්ටෝරුව අකුරට තිතට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මොකද කල් යන්න කල් යන්න කල් මරන්න කල් මරන්න අර දෙනවයි කිපු දේවල් වල අගට එකතු වුණු බින්දු ටික ක්‍රමක්‍රමෙන් අඩු වෙන්නට ඉඩකඩ තිබෙනවා. එනිසා කිව විදියට කෝටිය දෙන්න, කිව විදියට 150 දෙන්න, කිව විදියට 125 දෙන්න, ඒ කියපු දේවල් ටික ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ජාත්‍යන්තර ආධාරක සමුළුවකට වහා යන්න. කල් යන්න කල් යන්න කල් මරන්න කල් මරන්න ලෝකයේ අවධානයත් වෙනත් කරුණු කාරණා මාතෘකාවලට යොමු වෙනවා කියන එක මම කියන්නට කැමතියි. ඒ වගේම මේ දිත්වා සුලිකුණාටුව තුළ IMF එකත් එක්ක අලුත් සාකච්ඡාවකට ප්‍රවේශ වෙලා කරුණා කරලා IMF කොන්දේසි වෙනස් කරගන්නට කටයුතු කරන්න. මේක අපි අවස්ථා ගණනාවකදී, අවස්ථා රාශියකදී අපි මේක පෙන්නුම් කරලා තිබෙනවා. නමුත් ඒක මට පේන්නේ බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ ක්‍රියාවක් හැටියට. ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි පහුගිය කාලවකවානුව තුළ අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 52%කට වැඩිය දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මර උගුල් ගණනාවකට හිර වෙලා තිබෙන. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට බරපතල අසාධාරණකම් සිද්ධ වෙලා තිබෙන. පහුගිය වෙසෙනකාරී තත්ත්වයන් තුළ විශේෂයෙන්ම කෝවිඩ් කාලය ප්‍රමුඛ කරගෙන අපේ රටේ බැංකු ක්ෂේත්‍රය, වාණිජ බැංකු ක්ෂේත්‍රය අසීමිත ලාභයක් ලබලා තිබෙනවා. They have earned super normal profits. සුපිරි ලාභයක් ලබලා තිබෙනවා. 2021-22 කාලවකවානුව තුළ ආදායම් බදු සමග ගණනය කිරීමත් එක්ක බිලියන 304ක ලාභය බිලියන 467 දක්වා වැඩි වෙලා තිබෙනවා කියන එක සිලෝන් ෆෙඩරේෂන් ඔෆ් MSMEs මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මේ කාරණාව පෙන්වලා දීලා අපේ රටේ ව්‍යවසායකින්ද සිදුවලා තිබෙන මේ අසාධාරණය නිවැරදි කරගන්නට එයා ඉදිරි කාලේ නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙමින් සිටිනවා. විශේෂයෙන්ම එය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිතුමාට ඒ යවපු ලියුම් ටික මම මේ අවස්ථාවේ සභාගත කරනවා. අපිත් ඉල්ලීමක් කරනවා මේ රටේ බැංකු පද්ධතිය තුළ. ඔබ කෝවිඩ් කාලේ කොරෝනා කාලේ ඒ ලැබපු අසීමිත ලාභය, ලාභයක් ලබන එක සාධාරණයි, නමුත් අසීමිත ලාභයක් සුපිරි ලාභයක් ලැබපු එක මේ රටේ කඩාවැටුණු ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ රටේ කොටි ත්‍රස්තවාදී යුද්ධය ක්‍රියාත්මක වෙන කාලේ මායිම් ගම්මාන ආරක්ෂා කරන්නට අපේ රටේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය අතිවිශාල සේවාවක් කළා. 34,000ක් පමණ අද සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ ඉන්නවා. පහුගිය කාලේ එක්කෙනෙකුට 130ක තුට්ටු දෙකේ වන්දියක් දීලා ගෙදර යවන්නට උත්සාහයක් දැරුවා. අපි මේ සභාවේ ඒ පිළිබඳව කතා කරලා ඒ ප්‍රයත්නය පරාජය කරා. මොකද සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයක් අපේ රටේ රණවිරුවන් කොට්ටාසයක් කියන බව කාරණාව බොහෝ දෙනෙක් අමතක කරලා තිබුණා. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද තම තමන්ගේ බල ප්‍රදේශවල ඒ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් ඒ රාජකාරී කටයුතු වලින් ඉවත් කරලා දුරබැහැර ප්‍රදේශවල පොලිසිවල රාජකාරී කටයුතු වලට යොමු කරන්න කටයුතු කරලා තිබෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ 53,000ක් පමණ ආදායමක් ලබන අයගේ මේ පොලිසිවලට අනුයුක්ත කිරීම තුළ ඒ අයට ලැබෙන දීමනා ටිකත් ඇත්ත වශයෙන්ම අඩු වෙනවා 28,000ක් 30,000ක් දක්වා. ඉතින් මේ රටේ 34,000ක් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් මේ වගේ අසාධාරණයක් සිදු කරන එක හරිද? මේ මැදිරිගිරිය ප්‍රදේශයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක දුරබැහැර ප්‍රදේශවල සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් බලහත්කාරයෙන් පොලිසිවලට අනුයුක්ත කරන්නට කටයුතු කිරීම අපි කරේ හෙලා දකිනවා. එයාගේ ඉල්ලීම වෙලා තිබෙන්නේ කරුණාකරලා මේ දේ කිරීමෙන් වළකින්න. එසේ නොමැතිනම් ස්වේච්ඡාවෙන් එයාට විශ්‍රාමය යෑම සඳහා එයා කරපු විශිෂ්ට සේවාවට
තව විනාඩි දෙකක කාලයක් තිබෙන්නේ.
එයා කරපු විශිෂ්ට සේවාවට 130ක සොච්චමක් දෙනව වෙනුවට ඊට වැඩිය වැඩි මුදලක් ලබා දීම ඇත්ත වශයෙන්ම යුක්ති සහගතයි කියන කාරණාව ඒ අයත් ඉදිරිපත් කරනවා. මමත් මේ අවස්ථාවේ ඒ කාරණාව ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ චතුරංග ඇමතිතුමා රැඳී සිටින මේ අවස්ථාවේ මම කියන්න කැමතියි, මේ රටේ වාහන ආනයනකරුවන් මේ දිත්වා සුලිකුණාටුවත් සමග ඒ වාහනවලට තිබෙන ඉල්ලුම පහත යෑම තුළ ඒ අය බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. මොකද ආනයන කරන ලබන වාහන දින 90ක් තුළදී විකුණා ලියාපදිංචි කිරීමේ රෙගුලාසියක් තිබෙනවා. ඒ එසේ නොකළහොත් ඊළඟ මාසේ ඉඳලා මාස්පතා 3%ක දඩයක් ගෙවන්නට වෙනවා. මාස්පතා මාසෙන් මාසයට වැඩි වෙනවා 45%ක් දක්වා. ඉතින් මම යෝජනාවක් කරනවා, ඒ අය ඉල්ලීමක් කරනවා මේ වාහන ආනයනකරුවන්ගේ ඒ සංගම් ඒ අර 3%ක ගහන දඩේ 1% දක්වා අඩු කරන්න මේ තත්ත්වය සමනය වෙන තාක්කල්. ඒ වගේම මේ දඩේ අය කිරීම දින 90කින් පසුව ක්‍රියාත්මක කරනවා වෙනුවට මාස 6ක විරාමයක් ලබා දෙන්නේ කියන ඉල්ලීමේ අය ඉදිරිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඒ ඉල්ලීමත් ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා ඔබතුමා මේ ගැනත් අවධානය යොමු කරලා මේකට කටයුතු කරන්න. මම තව පුංචි වෙලාවක් ගන්නවා. ඔනරබල් අබේසිංහ, you tried your very best to articulate an argument to the fact that that we in the opposition are creating an unnecessary discussion regarding the economic perspective, economic context of our country. First and foremost, you have to understand Sri Lanka is not a dictatorship. It's not an autocracy. There is freedom of speech, and first and foremost, we are a democracy. So within this democratic structure, we as a progressive and responsible opposition, we will support the government when the policies are positive as far as its impact on the 22 million people of our country. But when the government gets it wrong, and when the government, having stated one thing during election time, and once you have come into position of governance, when you all are singing another tune, there's a huge discrepancy and a divergence in your declarations and action. Didn't you promise the Sri Lankan people that the debt sustainability agreement would be changed? Didn't you tell the Sri Lankan people, didn't you promise them that you would change the IMF conditions? What have you done? You all have deceived the people. You all have deceived the people, and you all have uttered falsehoods. And today, the expectations, the aspirations of the Sri Lankan people are dashed. So, what I would suggest to you is, you know, there was a phrase coined some time ago with regard to particular economic policy. It was called voodoo economics. Today, you all are practicing voodoo economics. You all have absolutely no comprehension about the macroeconomic situation, the microeconomic situation in the country. You all continue to implement the IMF conditions, which has brought upon extreme hardship, severe pressure on the Sri Lankan people. This is not what you promised on stage when you were in the opposition. You were using populist slogans. You were uttering promises which you all have forgotten. Having assumed the executive presidency and having assumed two-thirds power in parliament. So I urge you, don't keep on practicing this policy of misleading the people in our country. Don't utter falsehoods. Thank you.
Garu Vijayasiri Basnayaka Mantrithuma, obathumada vinadi 10ak kalayak labenawa.
So I'll just use 30 seconds to respond to the opposition leader. Now, actually, this government came up with a policy book itself. So we are adhering to the policy books itself. And the DSA has already changed. That we all know, every 6 months the variables change. And what we are expecting the opposition is to look at the results. And the policies that the government is taking, whether the results are derailing. That is my proposition to the opposition leader as well. The numbers talks itself, and we are on the right trajectory. That is what I have to say, that we will adhere to the manifesto that we have been given. That is what we will be accountable for 5 years. Thank you.
You say that you will adhere to the manifesto, but you all are violating the very premise, the very promises that are stated in the manifesto. And I would urge you to get down to the grassroots level, go and talk to the people, and look at the human suffering of your economic policies. You know, Honorable Minister, it is inadequate to just look at macroeconomic figures. you have to look at how the macroeconomic growth has been impacted on the various strata of society. You all have promoted injustice and unfairness. There is inequitable redistribution of resources and wealth. Ideologically, your utterances and my utterances have been quite close. But the difference is, we walk the talk. You all have forgotten the promises that you all gave to the people of the country. Thank you.